Honorable Sajid Premadasa, Leader of the Opposition, you have an allocation of 13 minutes.
නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අද සාකච්ඡාවට භාජනය වෙන මේ මාතෘකාව පිළිබඳව විශේෂයෙන්ම අපේ දරුවන්ගේ මානව අයිතිවාසිකම් සුරක්ෂා කිරීම ක්‍රූරත්වයෙන් හිංසනෙන් තොරව දූ දරුවන් රැකබලා ගැනීම කායික මානසික දණ්ඩනයට ලක් නොකිරීම මං හිතන්නේ සීලාචාර ශිෂ්ට සම්පන්න ජන සමාජයක මනුෂ්‍යත්වයේ රජයන යුගයක ඒ ප්‍රතිපත්තීන් අනුගමනය කිරීම ගැන මං හිතන්නේ ඒක ගැන කිසිම විවාදයක් නැහැ මං හිතනවා 225ම එකඟ විය හැකි කාරණාවක් තමයි මේ දූ දරුවන්ට හිංසනෙන් තොර ජීවිතයක් උදා කරලීමේ ක්‍රියාදාමය මම කැමති අපේ නීතිඥවරයෙක් වන අපේ ඇමතිතුමත් මේ ස්ථානයේ සිටින මොහොතේ විශේෂයෙන්ම මම අහගෙන හිටියේ අපේ ගරු ඇමතිතුමිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් විශේෂයෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කියන හයවන පරිච්ඡේදයෙන් එතුමිය කියනවා ළමයින් සහ යවුවන්ින් කායික වශයෙන් මානසික වශයෙන් සදාචාරාත්මක වශයෙන් ශක්තිමත් කිරීම රජයේ යුතුකමක් කියන කාරණා. හැබැයි අපි හැමෝම දන්නවා හයවෙනි පරිච්ඡේදයේ ඒ ලබා දෙන අයිතිවාසිකම් සියල්ලක්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 29 අහෝසි වෙනවා. ඒක කියනවා මේ පරිච්ඡේදයේ විධිවිධාන හේතු කොටගෙන නීතියෙන් කිසිම අයිතිවාසිකමක් නොපැවරෙන්නේ. ඇත්ත වශයෙන්ම අපි කළ යුත්තේ මේ 6 වෙනි පරිච්ඡේදයේ අඩංගු අයිතිවාසිකම් මේ දූ දරුවන්ගේ අයිතිවාසිකම් ඒක මූලික අයිතියක් කරන්නට ඕන. ඒක මානව අයිතියක් කරන්නට ඕන. දැන් බලන්න මේ 6 වෙනි පරිච්ඡේදයේ ඔක්කොම ලයිස්තුව කියවලා 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 ලියලා 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 අවසානයේ කියනවා මේක නීතිමය වශයෙන් අභියෝගයට ලක් කරන්න බෑ. ඉතින් මම කියන්න කැමතියි අර මම උදේ කියපු මාතෘකාව මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මම විශ්වාස කරනවා රජය සිදු කරයි කියලා. ඒක ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙනවා. ඒ එසේ කරනකොට මේ ළමා අයිතියත් යවුනින්ගේ අයිතියත් කාන්තා අයිතියත් මේ 6 වෙනි පරිච්ඡේදයේ ඔක්කොම ලයිස්තුව ලියලා අවසානයේට මේක අභියෝග කරන්න බැහැයි කියන ඒකත් අයින් කරලා මේ 6 වෙනි පරිච්ඡේදයේ ඇත්ත වශයෙන්ම එකතු කරන්නට ඕන මූලික අයිතිවාසිකම් කියන 3 වෙනි පරිච්ඡේදය. ඇත්තටම මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන අඩුපාඩුව තමයි අපි මේක හදලා තියෙන්නේ බටහිර කේන්ද්‍රීය මානව අයිතිවාසිකම් දෘෂ්ටි කෝණයකින්. මේ මානව අයිතිවාසිකම් කියන එකට බටහිර කේන්ද්‍රීය නැගෙනහිර කේන්ද්‍රීය වාමාංශික දක්ෂිණාංශික නෙමෙයි අපි බලන්නට ඕන. සමූහයක් හැටියට මානව අයිතිවාසිකම් කියන මාතෘකාව දිහා බලලා දේශපාලන සිවිල් අයිතිවාසිකම් ඇතුළුව ඒකට අපි ඇතුළු කරන්නට ඕන ආර්ථික අයිතිවාසිකම් සමාජීය අයිතිවාසිකම් සංස්කෘතික අයිතිවාසිකම් ආගමික අයිතිවාසිකම් සහ ජීවත් වීමේ අයිතිය අධ්‍යාපනයත් මානව අයිතිය සෞඛ්‍යත් මානව අයිතිය මම කැමති ඒ කාරණාවත් සමග විශේෂයෙන්ම මේ ඉතාමත්ම වැදගත් සංවේදී මාතෘකාව පිළිබඳව කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නට අපි හිතුවා අද ඡන්දයක් තියෙනවායි කියලා. මම හිතනවා ඡන්දයක් අද නැත්තේ මත විමසුමක් නැත්තේ මේ මාතෘකාව පිළිබඳව ඒක පක්ෂ විපක්ෂ බෙදෙන්නේ තොරව විවිධ මත තියෙනවා. මොකද්ද හරි මොකද්ද වැරදි කියන එක ගැන මති මතාන්තර රාශියක් තිබෙනවා. නමුත් අපි පිළිගන්නවා දූ දරුවන්ට ක්‍රූරත්වෙන් තොරව හිංසනෙන් තොරව කායික මානසික දණ්ඩණයෙන් තොරව ඒ ජීවත් වීමේ අයිතිය තියෙනවා. හැබැයි ශීලාචාර ශිෂ්ට සම්පන්න ජන සමාජයක් නිර්මාණය කිරීමේදී වැඩිහිටියාගේ කාර්යභාරයකුත් තිබෙනවා. ඒ දූදරුවන්ව නිවැරදි මාර්ගයට යොමු කරා, සුමගට යොමු කරා. මේ අත්ත වශයෙන්ම ඒ සද්භාවය කියන වචනය අපි විශ්වාස කරනවා. ඒක පොඩ්ඩක් මේට වැඩිය විග්‍රහයක් දෙන්නට. මොකද සද්භාවය අපි කියන එක ජෙනරල් වැඩි. මොකද සද්භාවය කියන එක ආවිච්චි කරලා සමහරකට පුළුවන් ක්‍රූරත්වයේ ක්‍රියාත්මක කරන්න. ඒසේ සිදුවෙන්න බෑ. හැබැයි මේ අපේ සමාජය තුළ හරි වැරදි ඉගැන්වීමේ ක්‍රියාවලිය තුළ පෙර පාසලේ ඉඳලා මොනවද පෙර පාසලේ ගුරුතුමිය කරන්නේ? මොකද සහකාර ගුරුතුමිය කරන්නේ පෙර පාසලේ ඉඳලා. දරුවාගේ මොළේ වර්ධනය වෙනවා ඔබතුමා දන්නවා වෛද්‍යවරයෙක් හැටියට. ඉපදුණු දවසේ ඉඳලා අවුරුදු 5 දක්වා 70%ක මොළේ වර්ධනය සිද්ධ වෙනවා. එතකොටත් අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ අවිධිමත් පෙරපාසල් ක්‍රමවේදයක් පද්ධතියක්. ඒතර පාසලට ගියම මොකද්ද ගුරුවරයාගේ වගකීම? ගුරුවරියගේ වගකීම. බෙදරින්න අම්මා තාත්තගේ වගකීම. සහ මුලින්ම පිළිගන්න ඕ ක්‍රූරත්වය, හිංසනය, ඒ ඔක්කොම අපි හෙලා දකිනවා. අපි ඒවා බැහැර කරනවා. හැබැයි මේ ගුරුවරයාට ගුරුවරියට මේ වැඩිහිටියන්ට ඒ දුවා දරුවන් ජන සමාජයේ සීලාචාර ශිෂ්ට සම්පන්න යුක්තිගරුක විනයගරුක දරුවෙක් තරුණෙක් හෝ තරුණියක් පුරවැසියෙක් බවට පත් කිරීමේ ක්‍රියාදාමය තුළ ඒ හොඳ නරක කියාදීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව මේට වැඩි අපි ගැඹුරින් විශ්ලේෂණය කරන්නට ඕන. මං හිතන්නේ මේ විෂය පිළිබඳව ඒ තරම්ම සංකීර්ණ අදහස් පද්ධතියක් තිබෙන නිසාද අද මේ ඡන්දයට ඉදිරිපත් කිරීම වැළක්ුණා. මම ඒක වරදක් හැටියට දකින්නේ. තවදුරටත් වාද විවාද කරලා මේක පිළිබඳව අපි ගැඹුරින් සාකච්ඡා කළ යුතුයි කියන එක මං කියන්නට කැමතියි. දැන් අද අපි කතා කරන්නේ දරුවගේ අයිතිවාසිකම් ගැන. දරුවගේ අයිතිය ගැන මං කැමති තවත් පැත්තක් බලන්න. ආහාර සුරක්ෂිත භාවයේ නැති දරුවගේ අයිතිය කොහොමද අපි ආරක්ෂා කරන්නේ? විවිධ විශේෂඥයින් කියනකොට මේ රටේ 50%ක් දුප්පත්කමින් දරිද්‍රතාවෙන් පෙළෙනවායි කියලා. කොහොමද අපි දරුවගේ අයිතිය ආරක්ෂා කරන්නේ? මන්ද පෝෂණයෙන් තොර ජීවිතයක් දරුවට ලබා දී කෘෂවීම, මිටිවීම, ෂයවීම, අඩුබර දරුවන්, අඩු උපත්බර දරුවන්, නීරක්තිය, රක්තහීනතාවය, ඒ වගේම මව්වරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකය එක ඍජුවම දරුවට බලපානවා. මාතෘ පෝෂණය එක ඍජුවම දරුවට බලපානවා. ඒ දරුවාගේ උත්පත්තියත් එක්ක අපි කොහොමද ඒ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ? අවංකව හිතලා බලන්න මේ අපි ඇති කරගත්ත IMF ගිවිසුම තුළ ගරු ඇමතිතුමනි මේ තියෙන විධිවිධාන තුළ දරුවාගේ ආර්ථික අයිතිය, බඩගින්නෙන් තොර ජීවිතයක් ගත කිරීමේ අයිතිය එක ශක්තිමත් වෙනවද? අපි හැමදාම කියනවා IMF ගිවිසුම අවශ්‍යයි. ඒ රාමුව තුල අපි වැඩ කරන්නට ඕන. ඒක ගැන ආයේ විවාදයක් නැහැ. නමුත් ඔබතුමන්ලා පොරොන්දු වුණේ ජනතාවට මේ IMF ගිවිසුම හරහා පෞල් මත පැටවෙන පීඩනය, අසහනය, ඒ දුක්ඛිත භාවය ඉවත් කරලා අලුත් වැඩපිළිවෙලකට යනවායි කියලා. ඒ කියන්නේ වැඩිය සහනදායි වැඩපිළිවෙලක්. අපිත් ඒක අවංකවම විශ්වාස කරමු. දැන් නිකමට හිතනවද ලිබරල් ආර්ථික ක්‍රමවේදය තුළ උඩ ඉන්න පෝසතුන් ශක්තිමත් කරනකොට පෝසතා ශක්තිමත් කිරීම තුළින් ප්‍රතිලාභ පහළට ගලාගෙන එන ට්‍රිකල් ඩවුන් එකනොමික්ස් තුළ දරුවන්ගේ අයිති ආරක්ෂා වෙනවද? ආරක්ෂා වෙනවද? හදවතට තට්ටු කරලා හන්න. අන්ත සමාජවාදය තුළ හැමදේම කරන්නට ඕනේ ආණ්ඩුවයි, හැමදේම කරන්නට ඕනේ රාජ්‍යත්වයයි කියලා ලෝකයේ අසාර්ථකම ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණු රටවල අමු අමුවේ දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. ඒවට උදාහරණ හැටියට රටවල් ගණනාවක් තියෙනවා, උතුරු කොරියාව ඇතුළු. එතකොට අපි බලන්න ඕන මේ දරුවගේ කායික ශක්තිය, මානසික ශක්තිය, හිංසනින් තොර ජීවිතයක් ගත කිරීම, ඒ ඔක්කොටම ඇතුළත් කරන්නට ඕන බඩගින්නෙන් තොර ජීවිතයක් අපේ දරුවන්ට, කුසගින්නෙන් තොර ජීවිතයක් අපේ දරුවන්ට. එය ක්‍රියාත්මක කරන්නට පුළුවන් හොඳම ප්‍රතිපත්තිය තමයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළඳපොළ මැද මාවත. රජය අද නවලිබරල්වාදී මූලධර්ම මත පදනම් වුණු මේ IMF ගිවිසුම හරහා ඉදිරියට යෑම තුළ හොඳට මතක තියාගන්න, අපි මේ අද දවසේ වාද විවාද කරන දරුවාගේ අයිතිවාසිකම් මහදවල් එළියේ උල්ලංඝනය වෙන. අපි අවංකව මෙතනින් බැහැර වෙන්නට ඕන. මානුෂීය ධනවාදය එක පැත්තකින්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තවත් පැත්තකින් මුසු කරගත්ත මානුෂීය මැද මාවතක්. දේශපාලන සිවිල් අයිතිවාසිකම් විතරක් නෙමෙයි, ආර්ථික අයිතිවාසිකම්, ජීවත් වීමේ අයිතිවාසිකම්, අධ්‍යාපන අයිතිවාසිකම්, සෞඛ්‍ය අයිතිවාසිකම්, සංස්කෘතික, ආර්ථික, සමාජීය, ආගමික, මේ හැම අයිතියක්ම ආරක්ෂා කරන මැද මාවතේ වැඩපිළිවෙලකට යන්නට ඕන. අන්න එතකොට ආර්ථික සෞභාග්‍ය අපේ රටේ පවුල් පරපුරට ලැබෙනවා. ඒ ආර්ථික සෞභාග්‍ය අපේ රටේ පවුල් පරපුරට ලැබෙනකොට පවුලේ සිටින ඒ අවදානම්ම කොට්ටාස අපේ දරු පරපුර ආරක්ෂා වෙනවා, රැකෙනවා, එයාගේ අයිතිවාසිකම් ශක්තිමත් වෙනවා. එනිසා පැහැදිලිව මම මේ අවස්ථාවේ කියන්න කැමතියි, අපි හිංසනය හෙලා දකිනවා, අපි කායික මානසික දණ්ඩනය, ඒ වගේම විශේෂයෙන්ම දරුවගේ ආත්මාභිමානයේ කෙලෙසෙන ක්‍රියාවලියන් අපි අනුමත කරන්නේ නැහැ. හැබැයි ඒ වගේම මේ රටේ අම්මලට තාත්තලට වගකීමකුත් තිබෙනවා. ඒ දුවා දරුවන්ට නිසි මාර්ගෝපදේශකත්වය මානුෂීය ආකාරයකින් ලබා දීම, ඒ පිළිබඳව අපි මෙයට වැඩිය පුළුල් සංවාදයක නිරත වීම අත්‍යවශ්‍යයි. ඒ වගේම විශේෂයෙන්ම මම කියන කැමතියි, මේ කාලයක් පුරාවටම අපේ රටේ පාසල් පද්ධතිය මත්රකුසා ගිලගෙන තිබෙනවා. ඊසි කෑෂ් ක්‍රමවේද තුල අපේ පාසල් පද්ධතියට මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුල් වෙලා තිබෙනවා. අපි හැමේලාම හිටපු ස්ථාවරය තමයි මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කරන්නට දැඩි පීවර ගන්නට. එසේ පීවර ගැනීම අපේ රටේ දරුවන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක්. අන්න ඒ නිසා ඒ කාරණාවත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින්, විශේෂයෙන්ම අද මේ පවත්වන විවාදය නිකන් ලේසි පහසු විවාදයක් නෙවෙයි. මේක ස්ට්‍රේට් ෆෝවර්ඩ් නැහැ. දරුවගේ අයිතීන් ආරක්ෂා වෙන්නට ඕන, ඒක ගැන කිසිම තර්කයක් නැහැ. නමුත් දූ දරුවන් ශිෂ්ට සම්පන්න, පරිපූර්ණ, සදාචාර සම්පන්න, සුචරිත වූ දරුවෙක් රටටත් සමාජයටත් ජනප්‍රජාවටත් ඵලදායි දරුවෙක් යෞවනයෙක් යෞවනියක් පුරවැසියක් බවට පත්කිරීමේ වැඩිහිටියන්ගේ කාර්යභාරය, ගුරුවරුන්ගේ කාර්යභාරය, උගතුන්ගේ කාර්යභාරය, ඒවා පිළිබඳවත් ඒ ක්‍රියාත්මක විය යුතු මානුෂීය ආකාරය පිළිබඳව අපි තවදුරටත් වාද විවාද කරලා සම්මුතියකට එළඹීම ඉතාමත්ම වැදගත්යයි මම විශ්වාස කරනවා. ස්තුතියි.